ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සුපරදු ලෙසින් දැන් හිමනම් වෙලා වෙන් කරගන්නේ මෙතැන් සිට ශ්‍රී ලංකාවේ මේ ගෙවිලා ගිය සතියේ තියෙන අලුත්තොරතුරු කතා බහ කරන අපේ සතියේ විශේෂාංගයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම. සුපුරුදු විදිහටම තොරතුරු වාර්තාකරණයට දැන් සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබුවන් මනෝජ්, සුබදෑසනක්.
ආයිබුවන්, සුබදෑසනක් තිල්රුක්ෂේ.
අපි කොවිඩ් තත්ත්වයෙන්ම සාකච්ඡාව ආරම්භ කරමු. මොකද ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ඉතාමත්ම දරුණු වගට මේ වෙනකොට නොයෙකුත් ආකාරයෙන් තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ජන සමාජයේ පැත්තෙන් ගත්තත්, රෝහල් පද්ධතිය ආශ්‍රිතව ගත්තත්, ඒ වගේම යම් යම් ශේත්‍ර පිළිබඳව කතා බහ කරද්දි, දරුවන් පිළිබඳව කතා බහ කරද්දි, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව පැත්තෙන් ගත්තහම ඒ පැත්තෙන් මේ ආදී වශයෙන් නොයෙකුත් ස්වරූපයෙන් කොවිඩ් තත්ත්වයේ දරුණු තත්ත්වය පිළිබඳව වාර්තා වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ ඩෙල්ටා වෛරස ප්‍රභේදය හේතුවෙන් අපි කැමති මේ වෙනකොට තියෙන අලුත්ම තත්ත්වය ඔබෙන් මුලින්ම විමසා දැනගන්න මනෝජ්.
උදෙලක්ෂී, දැන් ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ටිකක් වැඩිපුර දැනෙන්න පටන් අරගෙන තියෙනවා. පහුගිය දිනවල සිද්ධ කරපු සාම්පල 97ක පමණ ප්‍රමාණයකින් 55ක විතර ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ පැතිර යන බවට ජාන අනුක්‍රමණ පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙනවා. වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා සඳහා ඉක්මනින් එන්නත් කරණය ඉවර කරන්න කටයුතු කරමින් ඉන්න අතරේ තීරණයක් අරගෙන තියෙනවා. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාවම සැප්තැම්බර් මාසයේ අවසන් වන විට එන්නත් කරණය කරලා ඉවර කරන්න උත්සාහ කරමින් තියෙනවා. විශේෂයෙන් සයිනෝෆාම් එන්නත, දැන් ඇස්ට්‍රසනිකා එන්නත් ප්‍රමාණය ක්‍රමයෙන් ජපානයෙන් ලැබෙමින් පවතිනවා. ඒ හරහා දැන් ෆයිසර් එන්නත, මොඩර්නා එන්නත, මේ ආකාරයට එන්නත් කිහිපයක් ලැබිලා තියෙන නිසා ඒ අනුව රටක් විදිහට විශ්වාස කරපු එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කරන්න සහ ඒකෙන් යම් ආවරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ රෝගීන් වැඩිපුර වාර්තා වීමත් එක්ක ඇතැම් රෝහල්වල රෝගී ධාරිතාවත් සම්පූර්ණ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් රෝහල් ලෙස හැඳින්වීමක් සිදු නොකරපු රෝහල්වල පවා ඇඳන් ධාරිතාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි දැක්කා කළුබොවිල් රෝහලේ කොවිඩ් ඇඳන් 91ක් තියෙනවා, රෝගීන් 286ක් ඉන්නවා. කරාපිටිය ඇඳන් 70ක් තියෙනවා, රෝගීන් 210ක් ඉන්නවා. මහනුවර 108ක් කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් වෙන් කරලා තියෙනවා, 188ක් රෝගීන් ඉන්නවා. ජාතික රෝහලෙත් ඇඳන් 546ක් වෙන් කරලා තියෙනවා, රෝගීන් 600ක් විතර ඉන්නවා. මෙහෙම බැලුවට පස්සේ යම් විදිහක ඇඳන් ප්‍රමාණයට වඩා, අපේක්ෂිත තත්ත්වයට වඩා එහා ගිය බවක් පේන්න තියෙනවා. දැන් නැවතත් දිනකට වාර්තාවන ආසාදිතයින් ප්‍රමාණය 2500 මට්ටමට ඇවිල්ලා තියෙනවා. වගේම ටිකක් අවාසනාවන්ත තත්ත්වය, සිදුවන මරණත් දෛනිකව සීයේ සීමාව ආසන්නයට ඇවිල්ලා තියෙනවා. එහෙම බැලුවම කොවිඩ් රෝගීන්ගේ මරණ 5000 සීමාව ශ්‍රී ලංකාව තුළ ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අනපේක්ෂිත ආකාරයට රෝගය මේ දිනවල ව්‍යාප්ත වෙමින් තියෙන නිසා.
ඔව්, දරුවන් සම්බන්ධව මේ වෙනකොට විශේෂතාව දහනයක් තියෙනවා. දරුවන්ට සීග්‍රේන් මේ තත්වය බෝවීගෙන යනවා කියලා, මේ ඩෙල්ටා කොරෝනා වෛරස් තත්වය. ඒ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කළා ඊයේ දවසේදී රිජ්වේ ආරයා ළමාරෝහලේ විශේෂඥ ළමාරෝග වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා. මේ ඔහුගේ අදහස,
ළමයින් අතර ඉතා සීග්‍රයෙන් කොවිඩ් වෛරසය පැතිරෙනවා. රිජ්ජාරය ළමරෝහලේ කොවිඩ් වෙනුවෙන් වෙන් කළ වාටු සියල්ල දැන් පිරී ඉතිරී යමින් තියෙනවා. රාජගිරිය වෙනත් තැනක තවත් වාටු දෙකක් විවෘත කරන්නට කටයුතු කරලා තියෙනවා. ළමයි 150ක් පමණ ප්‍රතිකාර ලබනවා. කොරෝනා ආසාදිත ළමුන් 45,000ක් විතර ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. 20,000ක් පමණ අවුරුදු 10ට වඩා අඩු ළමුන්.
ඔය අතරතුරේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ කොවිඩ් මර්ධනය සඳහා පිටවල තියෙන කාර්යසාධක බලකාය නීත්‍යානුකූල නොමැති වකට යම් ප්‍රකාශයක් කළා තියෙනවා.
වෛද්‍යවරුන් ලොක්ඩවුන් එකක් ඉල්ලලා තිබෙනවා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේකේ වගකීම බාර දීලා තියෙන්නේ මේ කාර්යසාධක බලකායට. බලකායට මේ වැඩ කටයුතු කරන්න ශක්තියක් නැහැ. ඒ පමණක් නෙමෙයි, WHO ආයතනයේ යටතේ විශේෂඥයන්ගේ වෙනම කොමිටියක් තියෙන්න ඕන. අද එහෙම කොමිටියක් ලංකාව විතරයි නැති. අනික රටකම එහෙම කොමිටියක් තියෙනවා. ඒ වගේම අද මේ කොමිටිය ක්‍රියාකරන්න නීතියෙන් බලතල නැහැ. නීතියෙන් පිට වැඩ කරන ව්‍යවස්ථාවටදී ආණ්ඩුව ගෙනියන බලතල තියෙන කැබිනට් මණ්ඩලය. ඒ බලතල ආපහු මේ කොමිටියට දෙන්න බෑ. මේ කොමිටිය විසිරා හරිය යුතුයි.
දැන් අපි ගත්තොතින් එහෙම මේ මේ පාර්ලිමේන්තුව පැත්තෙන් අපි දකිනවා මේ මේ ගෙවිලගිය සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමිතිවරුන් කීප දෙනෙකුටත් කොවිඩ් ආසාදිත තත්ත්වයක් පිළිබඳව වාර්තා වුණා. ඒ පැත්තෙන් මොනවද තියෙන තොරතුරු?
ඔවුදිලක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අලුත් වාර්තාවීම් ප්‍රමාණය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා තමයි මේ ගෙවුණු දවස්වල මුලින්ම ආසාදිත වුණේ. ඊට පස්සේ මාතලේ දිස්ත්‍රික්කයේ රෝහණ දිසානායක මන්ත්‍රීවරයා ආසාදිත වුණා. ඊට පස්සේ දිලිප් වේදාරච්චි මන්ත්‍රීවරයා ආසාදිත වුණා. බදුල්ලේ තිස්සකුට්ටිය ආරච්චි මන්ත්‍රීවරයා මේ ආදී විදිහට මන්ත්‍රීවරු දැන් මේ වන විට 4 දෙනෙක් පමණ කොවිඩ් ආසාදනය වෙලා ඉන්නවා. ඊට අමතරව විමල් වීරවංශ ඇමතිවරයා, උදේගම්මන්පේ ඇමතිවරයා, ජනක බණ්ඩාරතෙන්නකෝන් ඇමතිවරයා, ඩලස් සල්හප්පෙරුම ඇමතිවරයා, ඒ වගේම ශෂේන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමතිවරයා මේ කණ්ඩායම් ආසාදිතයින්ගේ සමීපතමයින් වීම නිසා ඔවුන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු වෙලා ඉන්නොත් ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුත් මේ වෙලාවේ ආසාදනය වෙලා සහ නිරෝධායනය වෙමින් ඉන්න තත්ත්වයක්.
දැන් ශ්‍රී ලංකාවේ මේ පවතින ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා සමාජීය වශයෙන් සිදුවන යම් යම් ක්‍රියාදාම මේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍ර ලෙසින් ව්‍යාප්ත වෙන්නට තවත් රුකුලක් වෙනවා කියන වගට චෝදනා අපිට ඇහෙනවා. ඒ සම්බන්ධව අපි කතා බහ කරද්දී අපිට පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම දකින්නට ලැබුණු මේ ගුරු උද්ඝෝෂණය පිළිබඳව වැඩි වශයෙන් අවධානයක් යොමු වෙලා තිබුණා. ඊට අමතරව අපිට වාර්තා වෙනවා මේ පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාවේ පැවතුණු මේ උද්ඝෝෂණ ව්‍යාපාරත් මේ යම් යම් කොරෝනා පොකුරු නිර්මාණය කරන්නට දායකත්වයක් දක්වලා තියෙනවදෝ කියන කාරණාව සම්බන්ධයෙන් යම් යම් වාර්තාත් මේ සම්බන්ධයෙන් නිකුත් වෙලා කියලා තමයි ආරංචි මාර්ග ගෙන හරපාන්නේ. මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තා වෙන වැඩිතර තොරතුරු මනෝජ්?
ඔව්, දැන් පහුගිය දිනවල අඛණ්ඩව යම් විදියට උද්ඝෝෂණ කීපයක් පැවැත්වුණා. ගෙවුණු මාසෙ විතරක් උද්ඝෝෂණ 120ක් විතර පැවැත්විලා තියෙනවා. සාමාන්‍යයෙන් බැලුවොත් 1500ක විතර ප්‍රමාණයක් සහභාගී වුණත් ඒකේ තරම් යහපත් තත්ත්වයක් නෙවෙයි කියලා බුද්ධිංශ ජනාධිපතිතුමාට තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ කාරණයක් කොවිඩ් පැතිරීම වේගවත් වෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියලා. පහුගිය දිනවලත් ගුරු විදුහල්පති උද්ඝෝෂණයක් මහනුවර ඉඳලා කොළඹට එන්න ඇවිල්ලා ඒක යම් විදිහට සෞඛ්‍යංශවල ඉල්ලීමක් නිසා පස්සේ ආලා දින අතර කරලා තිබුණා කොළඹට එන්නේ නැතුව. අවුරුදු 24ක් තිස්සේ දිනා ගන්න බැරි වුණු ප්‍රශ්නයක් මේ වගේ අවදානම් මොහොතක සමාජයට අරගෙන එන එක උද්ඝෝෂණ කරන එක විශේෂයෙන් ගුරුවරු එවැනි දෙයක් කරන එක කොච්චර යහපත්ද කියලා සාකච්ඡාවක් තිබුණා. දැන් අපි දැක්කා ආයිමත් ගුරු සංගම් ඊයේ දිනේත් සඳහන් කරලා තියෙනවා මේ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තමන්ගේ ප්‍රශ්න වලට අවධානය යොමු නොකරොතින් විසඳුම් ලැබුණොතින් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යනවා. නැත්නම් යම් විදිහට පිළිගන්න පුළුවන් සාධනීය විසඳුම් කීපයක් ලැබුණොතින් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරලා ඔන්ලයින් ඉගෙනවීම විශේෂයෙන්ම ආරම්භ කරන්න සූදානම් කියලා සඳහන් කරලා තිබුණ. එහෙම නොවුනොතින් දිගින් දිගටම මේ උද්ඝෝෂණ කරනවා. අපි දැක්ක ගුරුවරු, විදුහල්පතිවරු ලංකාවේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සූදානම් කරලා ඒවට සහභාගී වෙලා තිබුණා.
ඔව්, උද්ඝෝෂණී ඉවරයි කියලා කිව්වට ඉවරම නැහැ. ඒ සම්බන්ධව ඊයේ දවසේදී ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් යම් ප්‍රකාශයක් කළා තිබුණා. අද සිදුවන්නට යන විශේෂිත තත්වයක් පිළිබඳවත් ඔහු කරුණානාවරණය කළා. හෙදී
අපි දැක්කද ඊයේ විවිධ පාර්ශ්ව ප්‍රකාශ කරන ගුරු අරගලයේ අවසන් කිසිම අවසන් වීමක් නැහැ. මේ අරගලයේ තීරණාත්මක දවස හෙට කැබිනට් මණ්ඩලයෙන් මේ සඳහා අපිට විසඳුමක් ලැබෙන්න ඕනේ. සමහර අය කියනවා උතුරු පළාතේ මුකුත් නැහැ, දකුණේ විතරයි මේවා තියෙන්නේ කියලා. ඒට රතපෙළපාලියක් යාපනයේ වීරසිංහම් ශාලාව වසරෙන් ආරම්භ වෙනවා. මේ සියලු දේවල් අපි කරනවා. අධ්‍යාපන ලේකම්වරයා මුලින්ම 4 එක ලිපියක් නිකුත් කළා. සමුන්දාසිට ඉස්කෝලේට එන්න ඕනේ කියලා ඉරිදරය කියන්නේ. ඊට පස්සේ නැවත 4 වෙනිදා ලියුමක් ගැව්වා. මොකද කියන්නේ? ගිය නැත්නම් නිවාඩු දාන්න. ඊට පස්සේ දැන් ලියුමක් ගන්නව අයවෙන්දා ස්කෝල්ට පැමිණීමට අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් ඔන්ලයින් කරන්න. ඔන්ලයින් හරි වෙනත් විකල්ප අධ්‍යාපන ක්‍රමාරි කරන්න. ඉතින් සල්ලි දෙන්න බෑ. කිසි දෙයක් දෙන්න නැතුව තමන්ගේ වගේ කීමිටු කරන්න නැතුව මේ ගුරුන්ට ලියුම් ගන්නවා.
දැන් ওই උද්ඝෝෂණ සහ පාර්ලිමේන්තුවේ විශේෂිත වාද විවාද ඇතිවන්නට ඒ වගේම සමාජ කතිකාවතක් නිර්මාණය වෙන්නට මේ කොතලාවල පනත විශේෂිත හේතුවක් වෙලා තිබෙන පසුගිය කාලවකවානුවේ. දැන් ඔක පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නට තිබුණු දවසත් කල් දමන්නට සිදු වුණා ඇති වුණු තත්වේ මත. මොකක්ද මේ කොතලාවල පනත සම්බන්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මේ විවාදයට ගැනීම පවා පමා කරන්නට හේතු වුණු කාරණාව? එතකොට සමාජයේ මේ වෙනකොට මේ සම්බන්ධව තියෙන අවධානය සහ මේකට සංශෝධන එක්කළ යුතුයි කියන පාර්ශව සංශෝධන වශයෙන් ඉදිරිපත් කරන දෑ මොනවද? අපි සමස්ත වේ සම්බන්ධයෙන් කතා බහ කරමු අනෝජ් මේ ළඟට.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පිටින් ළමයි බඳව ගන්න තියෙන සූදානමත් එක්ක යම් විරෝධාකල්ප තත්වයක් මතුවෙන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි මේක යම් විදිහට ආරක්ෂකාංශවලට අවශ්‍ය උපාධිධාරීන් බිහි කරන විශ්වවිද්‍යාලයක් බවට මේ තියලා ඒ අදාළ කාරණයට උපාධිධාරීන් බිහි වුණාට කමන්නේ. නමුත් සමාජයෙන් පැමිණෙන දරුවන් මීට සම්බන්ධ කරලා උපාධි දීම හරහා යම් මිලිටරීකරණය කිරීමක් සිද්ධ වෙනවා කියලා. හමුදාව කියලා කියන්නේ යම් අනකට යටත්ව කටයුතු කරන පිරිසක්, විධිවිධානවලට යටත්ව කටයුතු කරන පිරිසක්. නමුත් ඒ හරහා නිදහසේ ඉගෙනගත්ත නිදහස් චින්තනයක් ඇතුලේ හිතන්න පුළුවන් පිරිසක් බිහි නොකිරීම සිවිල් කටයුතු සඳහා උපාධිධාරීන් බිහි කිරීමේදී ගැටලුවක් වෙනවා කියලා සාකච්ඡා කරා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ලංකාවේ සාමාන්‍යයෙන් පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා විශ්වවිද්‍යාල නියාමනය වීම. නමුත් මේ කොතලාවල පනත හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යටත් නොවී වෙනම විශ්වවිද්‍යාලයක් ලෙස පැවතීම ගැටලුකාරී බව බොහෝ පාර්ශ්ව සඳහන් කළා. බොහෝ පාර්ශ්ව කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වවත් ඒ ගැන කතා කළා. ඊට පස්සේ අපිට වාර්තා වුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල යම් විදිහකට වෙනස් කරලා ඊට පස්සේ මේ කොතලාවල විශ්වවිද්‍යාලය යම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කරනවා කියලා. ඒකටත් විරෝධතා මතුවෙන්න ගත්තා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල වෙනස් කරලා මේකට පත් කිරීම හරහත් ආය වෙන්නේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ තබා තිබුණු බලාපොරොත්තු යටපත් වීම කියලා. එතකොට ආණ්ඩුවේම පාර්ශ්වය මේකට විරෝධතා මතු කරන්න පටන් ගත්තා. ඔබට මතකයි මීට කලින් මේක පාර්ලිමේන්තුවට පනත අරගෙන ආවා. ඡන්ද විමසීමක් පැවැත්වෙන්න නියමිතව තිබුණා. නමුත් අදාළ දිනේ ඡන්ද විමසීමට ගත්තේ නැහැ. ඒකට හේතුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඊට දැක්වපු විරෝධතාව. දැන් ගිය සිකුරාදාත් මේක පාර්ලිමේන්තුවට දාන්න නියමිත වෙලා තිබුණා. නමුත් ඊට කලින් මේ පිළිබඳව මේ පනත පිළිබඳව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු දැනුවත් කිරීමේ සැසියක් පවත්වලා තිබුණා. එහිදී විවිධ මන්ත්‍රීවරු විවිධ අදහස් දක්වලා තිබුණා. විශේෂයෙන් සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉන්න රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුත් මේට එකඟ නැති බව සඳහන් කරලා තිබුණා. මේක යම් සාධනීය තැනකට අරන් එන්න පුළුවන් ඇතැම් වගන්ති වෙනස් කරොත්. දැන් ওই වගන්ති කියන ඒවා අතර තියෙන ඔය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය, හමුදාකරණය පිළිබඳව ප්‍රශ්නය, ඉසෙඩ් ලකුණ මත පදනම් නොවි සිසුන් බඳවා ගැනීම පිළිබඳ ප්‍රශ්නය. එතකොට ඔවුන් යම් විදිහකට වෛද්‍ය උපාධිධාරීන් වෙද්දී එහෙමනම් වෛද්‍ය උපාධියක් ලබන්න තියෙන අවම සුදුසුකම මොකක්ද? ඒක C1S2 එකට කරන්න පුළුවන් එකක්ද කියන එක තර්කයකට ඇවිල්ලා තිබුණා. මේව වෙනස් කරන්න කියලා යම් යම් පාර්ශ්වලින් ඉල්ලීම් තියෙනවා. නමුත් මොනවද ඉෂ්ට කරන්න කියලා තාම ආණ්ඩුව කියලා තිබුණේ නැහැ. චරිත හේරත් මහාචාර්යවරයා, ඔව් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරලා, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවා. ඔහු කෝප් කමිටුවේ සභාපතිවරයා. මේ දැනුවත් කිරීමේ සැසේදී ඔහු අදහස් දක්වලා තියෙනවා මෙහි යම් විදිහට වෙනස් කළ යුතු තැන් පිළිබඳව. මම කලින් කියපු කාරණා සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයාත් අදහස් දක්වලා තියෙනවා. ගෙවිඳු කුමාරතුංග යුතුකම සංවිධානයේ සභාපතිවරයා, ඔහු ඔවුන්ගේ නොකමැත්ත පළ කරලා තියෙනවා. ප්‍රේමනාත් සීදොලවත්ත කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඔහු අදහස් දක්වලා තියෙනවා. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ගාමිණී වලේබඩ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියම් තැන්වල කියලා තියෙනවා. එම්බලොට පස්සේ ආණ්ඩුවේ මැතැම් අය මේ සම්බන්ධයෙන් විරෝධාකල්ප ගොනු කරලා තියෙනවා, මතු කරලා තියෙනවා. දැනුවත් කිරීමේ සැසියේදී පවා එවැනි තත්ත්වයක් ඇවිත් තිබුණා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ දැනුවත් කිරීම පහුගිය දවස්වල සිද්ධ වෙලා තිබුණා. නමුත් මේ විරෝධතාව මත සියලු මන්ත්‍රීවරු එකඟ නොවීම මත ගිය සිකුරාදා මේ පනත පාර්ලිමේන්තුවට අරගෙන ආවේ නැහැ. දැනට දින නියමයක් නැතුව කල් දාලා තිනවා. ඉදිරියේදී අපි බලමු මේ සංශෝධනයන්ට සීමාවන්ට යටත්ව මේක පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්නේද කියලා.
අපි එහෙමනම් මද විරාමයකට යනවා. සතිය ශ්‍රී ලාංකේය පුවත් විමසුමේ පළවෙනි කොටස මෙතනින් අපි නිමාවටපත් කරනවා. කෙටි විරාමයකින් අනතුරුව අපි මෙහි දෙවන අර්ධය සමගින් නැවතත් හමුවෙමු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, අපි කෙටි විරාමයෙන් අනතුරුව සතිය ශ්‍රී ලාංකේය පුවත් විමසුමේ දෙවනාර්ධය ආරම්භ කරන්නට සූදානම්. කෙටි කාරණා කිහිපයක් කෙරෙහි අපේ දෙවනාර්ධයේදී අවධානය යොමු වෙනවා. එක්මනින් අපි මේ සම්බන්ධව තොරතුරු විමසා බලමින් යමු. මනෝජ් තාමත් අපිත් සමගින් රැඳී සිටිනවා. මනෝජ්, දැන් අර කාබනික පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් කතාබහක් නැවතත් මේ ගෙවිලගේ සතියේදී ඇති වුණා. මොකද ජනාධිපතිවරයා ගැසට් එකක් මගින් නිවේදනය කළා සියලුම ආකාරයේ රසායනික පොහොර වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කරනවා කියලා. නමුත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යම් තීරණයක් අරගෙන තිබුණා රසායනික පොහොර එක්තරා අන්දමකින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම උදෙසා. මේ කාරණාව කොහොමද සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නය පිළිබඳව තමයි ටිකක් කතා බහක් ඇති වෙලා තිබුණේ. ඇත්තටම මේක කොහොමද සිද්ධ වෙලා තිබුණේ?
ඔව්, දැන් එකපාර රසායනික පොහොර වලින් අයින් වෙලා කාබනික පොහොර භාවිතයට ගියාට පස්සේ වගාව කරන්නේ කොහොමද කියන එක කතා වුණා. ඒ කියන්නේ පොහොර කියන්නේ එක සාධකයක් පමණයි. නමුත් වල්නාශක කෘමිනාශක කොහොමද නවත්වන්නේ කියලා ආයෙ කතා කරා. ඒවා යම් විදිහකට සීමාවන්ට යටත්ව ගේන්න පුළුවන්ද කියලා ආයෙමත් ප්‍රශ්න කරමින් හිටියා. නමුත් ආණ්ඩුව දැන් කිව්වේ රට ඇතුලේ මේ වෙලාවේ අවශ්‍ය ප්‍රමාණයට පොහොර තියෙනවා යාල කන්නේට. මහ කන්නේටත් යම් ප්‍රමාණයක් පොහොර තියෙනවා කියලා කතා කරා. කවදාවත් ඒ පොහොර භාවිතා කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. කාබනික පොහොර භාවිතය ගැන රජයගත්තු ප්‍රතිපත්තිය කිසි වෙනසක් නැහැ කියලා ජනාධිපති උපදේශකතුමත් සඳහන් කරලා තිබුණා, ලලිත් වීරතුංග මහත්මයා. කොහොමුණත් දැන් බැසිල් රාජපක්ෂ ඇමතිවරයාත් Tamange තනතුර බාරගත්තට පස්සේ මුලින්මම කියලා තිබුණේ රජයගත්තු හොඳ තීරණයක් මේක, ආයිමත් මේක අපසට අරවන්න කටයුතු කරන්නේ නැහැ කියලා. නමුත් මේ ගත්තු ක්‍රමයේ ඇතුලේ පොඩි සංවාදයකුත් තියෙනවා. ජනාධිපතිතුමා ගත්තු තීන්දුව බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මේක ආයිමත් රිවර්ස් කරලාද තියෙන්නේ වගේ අදහසක්. කොහොමුණත් ගැසට් එකක් ගැහුවා පහුගිය මාස 3 වෙනිදා මහකන්නේ වගාවලට පාවිච්චි කරන්න නයිට්‍රජන් සහ පොටෑසියම් තියෙන ස්වභාවික ඛනිජ පොහොර ආනයනය කරන්න අවසර දෙනවා කියලා. ඒකත් එක තමයි මේක ආයෙමත් මේ රිවර්ස් කරාද කියන ප්‍රශ්නේ ආවේ. එකපාර පොහොර අයින් කළා නෑ, අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට දෙන්නම් කියලා යලකන්නෙත් බෙදුවා. මහකන්නේටත් යම් ප්‍රමාණයක් තියෙනවා, යම් බලපත්‍ර ක්‍රමයක් ඇතුලේ සීමා සහිතව නයිට්‍රජන් නිස්සාරිත පොහොර ගේන්න, පොටෑසියම් ගේන්න යම් අවසරයක් දීලා තියෙනවා.
දැන් අපි ගිය සතියේදී සාකච්ඡා කළානේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා CID එකට ගෙන්නලා අර පාස්කු ප්‍රහාරයට ඔහු දන්නා වූ තොරතුරු සම්බන්ධව නැවත වතාවක් ප්‍රශ්න කිරීම පිළිබඳව යම් කතාබහක් ඇති වුණා. පාර්ලිමේන්තුවේ දේ සම්බන්ධවත් ඔහු බොහොම ආවේගශීලීව යම් ප්‍රකාශයක් කළා කියලා. දැන් ඊට පස්සේ කතාවක් ඇති වෙනවා හරින් රනිල් එකතුවක් සිද්ධ වේවිද කියලා. දැන් සමගි ජන බලවේගයේ හරින් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ. මේ දෙන්නගේ යම් සුහදතාවයක් තියෙනවද? හරින් නැවතත් රනිල්ගේ පැත්තට යයිද කියන කතාවක් වගේ එකකුත් තියෙනවා. මේ කතාබහට උල්පන්දන් දෙන තව තොරතුරු අපිට අහන්න ලැබෙනවද මනෝජ් මේකේ විලගිය සතියේ?
ඔව්, ඔය මේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වද්දී සිද්ධ වෙච්චි ප්‍රශ්නේම තමයි ඔය මතුවලා තියෙන්නේ. ඔයිට කලනොත් රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතා කිරීමත් එක්කත් පොඩි සංවාදයක් ගියා. ආයිපත් මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න දෙන්නේ කියලා. කොහොමවත් පහුගිය දවසක ඔහු සහභාගී වුණු රූපවාහිනී සංවාදයකදී ඔහු අදහස් කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන් ඕ ලෙවල් කරන කාලෙත් පක්ෂ නායකයා, තමන්ගේ දරුවෝ ඕ ලෙවල් කරන කාලෙත් පක්ෂ නායකයා. එහෙම පක්ෂයට එහෙම පක්ෂයකට ඉදිරියක් නැහැ, ඉදන් තමන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධෙන්න උවමනාවක් නැහැ කියලා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යද්දී ඔහුගෙන් විමසීම කරේ පාස්කු ප්‍රහාරය ගැන. එතකොට ඒ පිළිබඳව යම් කරුණු තියෙනවා නම් ඒ කාලේ අග්‍රාමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාට තමන්ට කිව්වා කියන එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න, තමනුත් අවශ්‍ය නම් මේකට උත්තර දෙන්නම් කිව්වා කියලා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එළියට එද්දී මාධ්‍යයට කිව්වා. ඕකත් එක්ක තමයි මේ තත්ත්වය මත වුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕගේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් එක්ක, සමගි ජන බලවේගයේ නායකයාත් එක්ක, ඉතින් මේ කණ්ඩායම් දෙක එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද කියලා තමයි ප්‍රශ්න කරේ. ඔය අතර කියනවා දැන් අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ ටිකක් වෙනසක් කරන්න උත්සාහ කරපු කණ්ඩායමක් හිටියා. ඔය නිරෝෂන් පෙරේරා, හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජේවර්ධන, හරින් ප්‍රනාන්දු මේ වගේ කණ්ඩායමක්. එතකොට රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයාට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් එක්ක තියෙන සමීප සම්බන්ධය නිසා ඕන වෙලාවක යම් විදිහට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට ආයි කැඳව ගන්න පුළුවන් වුණා, කැඳව ගන්න පුළුවන් කියලා සංවාදයකුත් තිබුණා කියලා වාර්තා වෙනවා. කොමුණත් ඒ සියල්ලට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා උත්තර දුන්නා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොවීමත් එක්ක ඉදිරි ගමනක් නැහැ කියන එක. එතකොට ඔය විරුද්ධ අදහසක් වපු අයට යම් උත්තරයක් ඒකෙන් ලැබුණා කියලා මාධ්‍යවේදීන් විදිහට බොහෝ දෙනෙකුත් විශ්වාස කරා.
පසුගිය කාලවකවානුවේදී මේ බදයුදීන් මන්ත්‍රීවරයා පිළිබඳවත් විශේෂයෙන් කතා බහ වුණා. මොකද ඔහුගේ නිවසේ රැඳිලා හිටිය ඉශාලිනී කියන මෙහෙකාර දැරියගේ සිරුරට ගිනි ඇවිලීමේ යාමත් සමගම බදයුදීන් නිවසේ පසුගිය කාලවකවානුවේදී සේවය කරපු මෙහෙකාරවරුන් පිළිබඳව විශාල වශයෙන් අවධානයට ලක් වුණා. බදයුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා යම් ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශයත් එක්ක බදයුදීන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කිරීම සම්බන්ධව යයි පවසමින් තාමත් ඔහු අත්අඩංගුවේ තබා ගැනීම පිළිබඳව යම් ප්‍රශ්නයක් ඇති වුණා. මා කැමති ඒ සම්බන්ධව තිබෙන අවධානය පිළිබඳව ටිකක් තොරතුරු විමසා බලන්න ඊළඟට.
පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන වෙලාවේ අග්‍රාමාත්‍යවරයායි ජනාධිපතිවරයායි පාර්ලිමේන්තුවේ ඉඳද්දී විශේෂ ප්‍රකාශයක් කරන්න රිෂාඩ් බදයුදීන් මන්ත්‍රීවරයා අවසරයක් ඉල්ලුවා. ඔහු කිව්වේ තමන්න දැන් දවස් 102ක් මේ සිරගත කරලා ඉන්නවා. ඒකෙන් දවස් 5ක් තමන්ව ප්‍රශ්න කරලා තියෙනවා. දවස් 97ක් ප්‍රශ්න කරන්නේ නැතුව යම් විදිහට තමන්ව හිර කරලා සිරමැදිරියක දාලා තිනවා. තමන්ගේ වැසිකිළිය අවශ්‍යතාවයකට විතරක් තමයි එළියට ගන්නේ. අනිත් හැම වෙලාවෙම පෑ 24ම කාමරේ වහලා තින්නේ, හිර කූඩුව වහලා තින්නේ. තමන්ව හිර කරලා තිනවා. නමුත් එහෙම නැතුව තමන් අසාධාරණ විදිහට ගන්නේ නැතුව තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම කරා. ඔහු කියනවා තමන්ව අත්අඩංගුවට අරගත්තේ තමන්ගේ ලේකම්වරයාට ගත්ත දුරකථන ඇමතුමක් නිසා කියලා. ඒත් එක්කම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ අය අතර යම් මත ගැටුමකුත් ඇති වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය කථානායකවරයා දැනුවත් කිරීමේ කාරණා සම්බන්ධයෙන් කථානායකවරයා නමුත් ඒ වෙලාවේ පැහැදිලිව කිව්වා ඔව් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඇයි කියන දේ පිළිබඳව තමන්ව දැනුවත් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ යට ගියා. නමුත් ජනාධිපතිවරයා ඉන්න වෙලාවේ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරා. තමන් දින 100කට වැඩි කාලයක් ඉන්නව නමුත් දවස් 5යි ප්‍රශ්න කරේ කියන කාරණේ සම්බන්ධයෙන් ඒක ඔහුගේ විශේෂ වරප්‍රසාදය යටතේ ඔහු පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයක්.
හොඳයි, අපි එහෙමනම් අදට මේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම මෙතනින් නිමාවට පත් කරනවා. තොරතුරු වාර්තාකරණයට සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් උදටියාවලට සුපුරුදු ලෙසින් අපි ස්තුතිය පළ කරමින්. මනෝජ්, එහෙමනම් ආයිබෝවන්. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.